ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යයනය පාඩමින් ඔබ හමුවන්නේ පතුල්ල විහාර මහාදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යිනී කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරු මෑණියන්. අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩම සමග එක්වෙමු.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. මං අද ඔයාලට කරන්න සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයයේ 4 පාඩම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඔයාලා ඉක්මනටම ගිහින් 10 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පොතේ 4 පාඩම පෙරලා ගන්නකෝ. පාඩමේ මාතෘකාව තමයි ආර්ථික ක්‍රම හා ආර්ථික සබඳතා. දැන් ඔයාලා සූදානම්ද? එහෙනම් අපි පාඩමට ප්‍රවේශ වෙමු. ආදරණීය දුවේ පුතේ, අපි සමාජයක ජීවත් වන විට අපිට විවිධ අවශ්‍යතා වගේම උවමනා ඇති වෙනවා. මොනවාද අපිට ඇති වෙන අවශ්‍යතා? ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, මේ වගේ විවිධ අවශ්‍යතා සහ උවමනා අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ උවමනා ඉටු කර ගැනීමේදී අපිට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න විසඳා ගැනීමට ඒ ඒ සමාජයන් කටයුතු කරන ආකාරය විවිධයි. එහෙම නැත්තම් වෙනස්. ආදරණීය දරුවනේ, අපි බලමු මොකද්ද අර්ථ ක්‍රමයක් කියන්නේ කියලා. ඔයාලගේ පාඩමේ ප්‍රධාන මාතෘකාව අර්ථ ක්‍රමනේ. ඉතින් අපි බලමු අර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. අර්ථ ක්‍රමයක් විදිහට හඳුන්වන්නේ මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානයේ වී ඇති ආකාරය. මම නැවත වතාවක් කියන්නම්. මිනිසාට මුහුණ දීමට සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යම් සමාජයක් සංවිධානයේ වී ඇති ආකාරය අපි අර්ථ ක්‍රමයක් විදියට හඳුනා ගන්නවා. අපේ අවශ්‍යතා අතර මූලික අවශ්‍යතා මොනවාද කියලා අපි බලමු. මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට අපේ අවශ්‍යතා විවිධයි. මේ අවශ්‍යතා අතර අපිට තෝරගන්න පුළුවන් අපේ මූලික අවශ්‍යතා වෙන්නේ මොනවාද කියලා. අපිට අවශ්‍යම මූලික අවශ්‍යතා වෙන්නේ ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් වගේ දේවල් අපිට අවශ්‍යතා අතර මූලික අවශ්‍යතා විදිහට ප්‍රධාන වෙනවා. මේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ස්වරූපයන් තියෙනවා. අපේ මේ අවශ්‍යතා, අපි ආහාර අවශ්‍යතා හැමෝම එකාකාර විදිහට නෙවෙයි ඉටු කරගන්නේ. ඒ වගේම නිවාස අවශ්‍යතා අපි හැමෝම එකාකාර විදිහට නෙවෙයි ඉටු කරගන්නේ. එතකොට මේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ස්වරූපයන් අපි උවමනා ලෙස හඳුන්වනවා. එහෙනම් මේ අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ස්වරූපයන් තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? උවමනා විදිහට. නිදසුන් විදිහට අපි ගමු නිවාස කියන මූලික අවශ්‍යතාවය. එතකොට නිවාස කියන මූලික අවශ්‍යතාවය ඉටු කර ගැනීමේදී විවිධ පුද්ගලයන් විවිධාකාරයට තමයි මේ නිවාස කියන මූලික අවශ්‍යතාවය ඉටු කරගන්නේ. නිවාස අවශ්‍යතාවය සමහර අය පැල්පත් විදිහට ඉටු කරගන්නවා. සමහර අය මැටි ගෙවල් විදිහට, ඒ වගේම තට්ටු නිවාස විදිහට මේ නිවාස ඉදි කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ නිවාස කියන අවශ්‍යතාවය මූලික අවශ්‍යතා අතර ප්‍රධාන වෙනවා. හැබැයි මේ නිවාස අපිට පේනවා විවිධාකාරයට තමයි ඉදි කරලා තියෙන්නේ. මේ සඳහා බලපාලා තියෙන්නේ මොකද්ද? ආදරණීය දරුවනේ, මේ අවශ්‍යතාවය මේ විදිහට ඉටු කරගන්න බලපාලා තියෙන්නේ පුද්ගලයාගේ සමාජ ආර්ථික තත්ත්වය. සමහර විට ධනය තියන අය, වත්පොහොසත්කම් ඇති අය තට්ටු නිවාස හදන්න පුළුවන්. එතකොට නිවාස කියන අවශ්‍යතාවයේ එයාලා ඊටාම සුකෝපභෝගී නිවාස සාදාගෙන ඒ අවශ්‍යතාවේ ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම ආදායම් අඩු ඊටාම දිලිඳු අය මැටිගිවල් හදන්න පුළුවන්. තමාගේ නිවාස කියන අවශ්‍යතාවය ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් මැටි වලින් ආවරණය කරලා ඒ නිවාස හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැල්පතක් විදිහට Tamanගේ නිවාස අවශ්‍යතාවය ඉටු කර ගන්න පුළුවන්. අපිට මේකෙන් කියන්න තියෙන්නේ මේ විදිහට උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියන එක. එතකොට අපේ අවශ්‍යතා ඉටු කර ගන්නා විදිහ අපි උවමනා කියනවා. එහෙනම් මේ උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට හේතුව තමයි ඒ පුද්ගලයාගේ සමාජ ආර්ථික තත්ත්වය. ආදරණීය දුවේ පුතේ, මේ පුද්ගලයන්ගේ උවමනාවන් විවිධයිනේ. අපි ඒක හොඳටම දන්නවා. මට තියෙන උවමනාව නෙවෙයි ඔයාලට තියෙන්නේ. ඔයාලට තියෙන උවමනාව නෙවෙයි දෙමාපියන්ට තියෙන්නේ. සමාජයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට උවමනා වෙනස් වෙනවා. ඒ වගේම විවිධ වෙනවා. සහ මේ උවමනා අසීමිතයි. අපි දන්නවා අපි දවසකට මේ උවමනා පිළිබඳ කොච්චර හිතනවද? ඒ උවමනා ඉටු කරගන්න අපි කොච්චර උත්සාහ ගන්නවද? ඒකට ප්‍රධාන හේතුව තමයි මේ උවමනා අසීමිතයි. අපිට කියන්න බෑ මෙන්න මෙතෙන්ට මම ආවොත් මගේ උවමනා ටික සම්පූර්ණ වෙනවා කියලා. ඒ උවමනා අදාළ තැනට අපි ඉටු කරගන්නකොට තවත් උවමනා ගණනාවක් අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතා, එහෙම නැත්නම් අපේ උවමනා අසීමිතයි. නමුත් මේ උවමනාවන් ඉටු කර ගැනීමට තරම් අපිට සම්පත් නැහැ. අපේ අසීමිත උවමනා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් අපිට නැහැ. අපි උදාහරණයක් විදිහට ගමු බලන්න. ගෙයක් හදා ගන්න අවශ්‍ය වුණාම ඒ සඳහා අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ? අපේ ප්‍රධාන අවශ්‍යතාවයක් කියමුකෝ නිවාසයක් හදා ගන්න. එතකොට අපිට ඉඩමක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට ඉඩමක් හොයා ගන්න වෙනවා. ඒ සඳහා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම කම්කරුවන් අවශ්‍ය වෙනවා. පෙදරේරුවන් අවශ්‍ය වෙනවා. ඉංජිනේරුවන් සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ කාරණා සපයා ගැනීමේදී අපිට විවිධාකාර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අපිට විවිධාකාර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ සීමිත සම්පත්වලින් අසීමිත උවමනාවන් සපුරා ගැනීමේදී ක්‍රමානුකූල විද්‍යාත්මක ක්‍රමවේදයක් අපිට අවශ්‍ය වෙනවා. මම නැවත කියන්නම්, මේ නිසා සීමිත සම්පත්වලින් අසීමිත උවමනාවන් සපුරා ගැනීමේදී ක්‍රමානුකූල විද්‍යාත්මක ක්‍රමවේදයක් අපිට අවශ්‍ය වෙනවා. ආදරණීය දුවේ පුතේ, මේ විදිහට අවශ්‍යතා අසීමිත වීමත් සම්පත් සීමිත වීමත් අපි හඳුන්වනවා හිඟකම ලෙස. මොකක් විදිහටද? හිඟකම ලෙස. ඒ කියන්නේ අවශ්‍යතා අසීමිතයි සම්පත් සීමිතයි, මෙන්න මේ කියන කාරණේට අපි කියනවා එක වචනයක්, ඒ තමයි හිඟකම. මේ හිඟකම නිසා අපිට උවමනාවන් ඉටු කර ගැනීමේදී යම් තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. මේ හිඟකම නිසා අපිට උවමනාවන් ඉටු කර ගැනීමේදී මොනවාද කරන්න සිද්ධ වෙන්නේ? යම් තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. ආදරණීය දුවේ පුතේ, ඕනෑම ආර්ථික ක්‍රමයකට මුහුණ දෙන්න සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න රාශියක් තියෙනවා. ඕනෑම ආර්ථික ක්‍රමයක මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි බලමු ඒවා මොනවාද කියලා. පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්, කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? දෙක, කෙසේ නිෂ්පාදනය කරන්නේද? තුන කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? මම නැවත වතාවක් කියන්නම්, මේ අපි අර්ථ ක්‍රමයේදී මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්න කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද, කෙසේ නිෂ්පාදනය කරන්නේද, කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන මේ ප්‍රශ්න තමයි අපි ආර්ථ ක්‍රමයකදී මුහුණ දෙන ප්‍රශ්න බවට පත් වෙන්නේ. එහෙනම් අපි බලමු පළමු ආර්ථික ප්‍රශ්නය පිළිබඳව. ඒතර පළමු ආර්ථික ප්‍රශ්නය තමයි කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද යන්න. ආදරණීය දුවේ පුතේ, මෙම ප්‍රශ්නයෙන් අදහස් කරන්නේ අපිට තියෙන සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේද යන්න තීරණය කිරීම. අපිට තියෙන සම්පත් උපයෝගී කරගෙන අපි මොන වගේ භාණ්ඩයක්ද නිෂ්පාදනය කරන්නේ කියලා ප්‍රශ්නය අපිට පැන නගිනවා. ඒ වගේම මේ තෝරාගත්ත භාණ්ඩයෙන් අපි යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න කියලා තෝරගන්නවනේ. තෝරගත්තට පස්සේ නැවත ප්‍රශ්නයක් ඇති මතුවෙනවා, කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේද කියලා. එහෙනම් අපේ සම්පත් උපයෝගී කරගෙන කුමන භාණ්ඩයක් නිෂ්පාදනය කරනවද, ඒ වගේම කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද යන ගැටලු අපිට මතුවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ සම්පත් වලින් විකල්ප ප්‍රයෝජන රාශියක් තිබීම. එක සම්පතකින් විවිධ ප්‍රයෝජන රාශියක්, විකල්ප ප්‍රයෝජන රාශියක් තිබීම මේකට හේතුව විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඔයාලා බලන්න ඔයාලගේ පොතේ 69 වෙනි පිටුව. 69 වෙනි පිටුව පෙරලා ගන්න බලන්න. 69 වෙනි පිටුවේ මේ සඳහා රූප සටහනක් තියෙනවා නේද? එතකොට මේ විදියට පුද්ගලයාගේ සියලුම අවශ්‍යතා උවමනා ඉටු කරගන්න නැති බැරි නිසා මුලින්ම තීරණය කරන්න ඕනි කුමන උවමනා ඉටු කරනවද කියලා. මේ පින්තූරයේ සඳහන් වෙන සටහන දිහා හොඳට බලන්න. මොකද්ද? භූමිය කියන සම්පත තියෙනවා. ඒ පුද්ගලයාට භූමිය කියන සම්පත තියෙනවා. ඔන්න එයා පළවෙනි ගැටලුවට මුහුණ දෙන්න යන්නේ. එතනදී මේ භූමියේ ඔහු නිවාසයක් හදන්නද කියලා තීරණය කරනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවක් හදන්නද කියලා තීරණය කරනවා. එහෙම නැත්නම් වගා බිමක් හදන්නද කියලා තීරණය කරනවා. එතකොට එකම සම්පතෙන් විකල්ප ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. එතකොට මෙතනදී ඔහු තීරණය කරන්න ඕනේ කුමන නිෂ්පාදනයද සිදු කරන්නේ කියලා. කුමන නිෂ්පාදක ගෙයක් හදනවද, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් හදනවද, එහෙම නැත්නම් වගා බිමක් හදනවද කියන එක ඔහු නිශ්චිතවම තීරණය කරන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, කොපමණ ප්‍රමාණය බැගින් නිෂ්පාදනය කරනවද කියන එක පිළිබඳවත් ඔහු තීරණය කරන්න ඕනි නේද? වගා බිමක් හදනව නම් අපි කොපමණ ප්‍රමාණයක් තීරණය කරන, කොච්චර ප්‍රමාණයක මේ වගා බිම යොදනවද කියන එක, කර්මාන්ත ශාලාවක් හදනව නම් කොපමණ ප්‍රමාණයක්ද කියන එක, නිවාසයක් හදනව නම් මේ නිවාසයේ අපි කියමුකු කාමර කොපමණද කියන එක පිළිබඳව තීරණය කරන්න වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද කියන ගැටලුව ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි බලමු ඊළඟ ආර්ථික ප්‍රශ්නය මොකක්ද කියලා. ඒක තමයි කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න. දැන් මේ තෝරාගත්තනේ, දැන් අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා කියලා, කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියලා. එහෙනම් ඊළඟට මතුවෙන ගැටලුව තමයි මේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කෙසේ නිෂ්පාදනය කරන්නේද යන්න. මේ ප්‍රශ්නේ විසඳා ගැනීමේදී අපිට අතුරු ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට අතුරු ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි බලමු මේ ප්‍රශ්න දෙක මොකක්ද කියලා. ඒකේ පළවෙනි ගැටලුව විදිහට අපිට හඳුන ගන්න පුළුවන් යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද. යම් නිෂ්පාදනයක් කිරීම සඳහා යොදාගන්නේ මොන වගේ ශිල්පීය ක්‍රමයක්ද කියන එක. දෙවැනි ප්‍රශ්නයේ විදිහට අපි මුහුණ දෙනවා නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන්න. මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද යන්න. දැන් අපි බලමු දුවේ පුතේ මේ යොදා ගන්නා ශිල්පීය ක්‍රමය කුමක්ද යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය සහ ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය වශයෙන්. නැවත වතාවක් මම මේ ශිල්පීය ක්‍රම දෙක ගැන කියන්නම්. ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය සහ ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය වශයෙන්. දැන් අපි බලමු ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. වැඩි වැඩියෙන් යන්ත්‍ර සූත්‍ර හා වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගන්නවා නම් නිෂ්පාදනයේදී අපි කියනවා එකට ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය කියලා. උදාහරණයක් විදිහට අපි ගමු කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේ සඳහා වර්තමානයේ වැඩිපුර යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවනේ. අපි දන්නවා බිම සකස් කිරීම සඳහා ට්‍රැක්ටර් වගේ දේවල් භාවිතා කරනවා, අස්වැන්නු නෙලීම සඳහා භාවිතා කරනවා නේද? ඒ වගේම බෙහෙත් ඉසීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. එතකොට මේ වගේ ගොඩාක් කෘෂිකර්මාන්තයේ සඳහා ගොඩක් අවස්ථාවල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා අපිට දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයකගේ උදව් ඇතුව තමයි ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. එන්නේ ඒ වගේ අවස්ථාවකදී ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් යොදා ගන්නවා නම් අපි ඒවට කියනවා ප්‍රාග්ධන සූක්ෂම කර්මාන්ත. ප්‍රාග්ධන සූක්ෂම කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපි බලමු ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ආදරණීය දරුවනේ, ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයේදී මිනිශ්‍රමය බහුලව යොදා ගැනීම. මිනිශ්‍රමය බහුලව යොදා ගන්නවා නම් අපි ඒකට කියනවා ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය කියලා. මේ සඳහාත් අපි කෘෂිකර්මාන්තයේ ගමු උදාහරණයක් විදිහට. අපි දන්නවා ඈත අතීතයේ ඉඳලා කෘෂිකර්මාන්තයේදී විශේෂයෙන්ම මිනිශ්‍රමය යොදාගෙන තමයි ඒ කෘෂි නිෂ්පාදනයන් සිදු කරනු ලැබුවේ. එතකොට එහෙම වුණාම අපි කියනවා ශ්‍රම සූක්ෂම කෘෂිකර්මය කියලා. ශ්‍රම සූක්ෂම කෘෂිකර්මය කියලා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්නේදී අපිට හමුවන පළමුවන ප්‍රශ්නය සඳහා මොන වගේ ක්‍රමවේදද භාවිතා කරන්න කියලා. තොර යොදා ගන්නා ශිල්පීය ක්‍රමයේ කුමක්ද කියනකොට ඒ සඳහා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය සහ ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය. ඔයාලට දැන් මේක හොඳින් පැහැදිලි වෙන්න ඇති. ඊළඟට දරුවනි අපි බලමු තුන්වන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව. තුන්වන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව. ඒ ආර්ථික ප්‍රශ්නයේ වන්නේ නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන අංශයෙන්ද යන්න. දැන් භාණ්ඩ හා සේවාවක් අපි එක්කෝ ශ්‍රම සූක්ෂම ක්‍රමයේ යටතේ, එහෙම නැත්නම් ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමයේ යටතේ නිෂ්පාදනය කරන්න අපි තීරණය කරාට පස්සේ අපිට එන ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොහොමද මොන අංශේ මගින්ද මේ නිෂ්පාදනය සිදු කරන්නේ කියලා. එතනදී නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද කියන ගැටලුව සඳහා අපි කතා කිරීමේදී අපිට දක්නට ලැබෙනවා ප්‍රධාන අංශ තුනක් මගින් මේ නිෂ්පාදනයන් කරන්න පුළුවන් කියලා. මේ නිෂ්පාදනයන් කරන්න පුළුවන් කියලා. මොනවාද ඒ අංශ? එකක් රාජ්‍ය අංශය, ඊළඟ එක පෞද්ගලික අංශය, ඊළඟ එක රාජ්‍ය හා පෞද්ගලිකංශ ඒකාබද්ධව කරනු ලබන නිෂ්පාදනය. මන් නැවත වතාවක් කියන්න, රාජ්‍යංශය පෞද්ගලිකංශයේ සහ රාජ්‍ය හා පෞද්ගලිකංශයේ කියන දෙකම එකතු වෙලා, එහෙම නැත්නම් ඒකාබද්ධතාවයෙන් කරන නිෂ්පාදනය. ඔයාලගේ පෙළ පොතේ 70 වෙනි පිටුව පෙරල ගන්න දරුවනේ, ඔයාලගේ පෙළ පොතේ 70 වෙනි පිටුවේ මේ පිළිබඳ උදාහරණ සහිතව පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු රාජ්‍යංශයේ මගින් මොන වගේ නිෂ්පාදනයන් සිදු කරනවද කියලා. ඔව් කියන්න බලන්න. අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් නිෂ්පාදනය. ඛනිජ තෙල් නිෂ්පාදනය සිදු කරන්නේ රාජ්‍යංශයේ මගින් පමණ. ඒ වගේම දුම්රිය සේවාව රාජ්‍යංශයේ මගින් සිදු කරන්නේ. ඒ වගේ විශාල ලෙස අධ්‍යාපනය, රාජ්‍යංශයේ අධ්‍යාපනයනේ අපේ වගේ රටවල් දක්නට ලැබෙන්නේ. එතකොට අධ්‍යාපන වගේ දෙයක් ප්‍රධාන වශයෙන්ම කරන්නේ රාජ්‍යංශයේ. ඊළඟට අපි බලමු පෞද්ගලික අංශයෙන් මගින් සිදු කරන නිෂ්පාදනයන් මොනවාද කියලා. අපිට ගන්න පුළුවන් ඇඟලුම් නිෂ්පාදනය. ඒ වගේම පෞද්ගලික අංශයේ අධ්‍යාපනය. ඒ වගේම පෞද්ගලික අංශයේ ප්‍රවාහණය. මේ වගේ දේවල් පෞද්ගලික අංශයේ නිෂ්පාදන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව සිදු කරනු ලබන නිෂ්පාදනයන් මොනවාද කියලා අපි විමසා බලමු. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් දුරකථන සේවා. අපි දන්නවා රාජ්‍යංශ මගින්ම පෞද්ගලික අංශය කියන දෙකම එකතු වෙලා දුරකථන සේවා පවත්වාගෙන යනවා. ඒ වගේම මම්මාවත් ඉදිකිරීම, අධිවේගී මාර්ග නේද? මේවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවයෙන් තමයි සිදු කරනු ලබන්නේ. ඒ වගේම නූතන ලෝකේ නිෂ්පාදන කටයුතු පහසු කිරීම සඳහා තනි පුද්ගල විදිහට, ඒ වගේම සමාගම් විදිහට, ඒ වගේම හවුල් ව්‍යාපාර විදිහට, ඒ වගේම සමූපාකාර සමිති විදිහට විවිධාකාරයෙන් සංවිධානය වෙලා තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති නිෂ්පාදනය කරන්නේ කුමන අංශයෙන්ද කියන ප්‍රශ්නය පිළිබඳව. හරි, එහෙනම් අපි ඊළඟට අපිට තියෙන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව අපි කතා කරමු. ඊළඟ ආර්ථික ප්‍රශ්නය සහ අවසාන ආර්ථික ප්‍රශ්නය තමයි කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද යන ප්‍රශ්නය. දුවේ පුතේ, මේකෙන් අදහස් කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන්න තීරණය කිරීම. දැන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේ හැකියාව වෙනස්නේ. සමාජයේ තුල පුද්ගලයන්ට යම් භාණ්ඩ හා සේවාවක් මිලදී ගැනීමේ හැකියාව විවිධයි. විවිධාකාරයේ පාරිභෝගික කණ්ඩායම් වලින් සමන්විත වෙනවා මේ මිලදී ගැනීමේ හැකියාව. එතකොට යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඔවුන්ගේ ඉලක්කගත කණ්ඩායම කුමක්ද කියන එක පිළිබඳව තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ කුමන පාරිභෝගික කණ්ඩායමද කියන එක පිළිබඳව තීරණය කරන්න ඕනි. එහිදී ඉහළ ලාභයක් ලැබිය හැකි සුඛෝපභෝගී භාණ්ඩ හරි සේවා හෝ පාරිභෝගිකයින් අතර බෙදා හරින්නේ කෙසේද යන්න පිළිබඳව තීරණය කරන්න ඕනි. උදාහරණයක් විදිහට අපි ගමු. ඉහළ ලාභයක් ලබන සුඛෝපභෝගී භාණ්ඩයක් අපි ගමු ශීතකරණය කියලා. එතකොට මේ ශීතකරණය අපි කුමන පාරිභෝගික කණ්ඩායම ඉලක්ක කරගෙනද නිෂ්පාදනය කරන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. අපි දන්නවා ශීතකරණයක් ගත්තොත් ඒවා විවිධාකාර මිලට අපිට වෙළඳපළේ තියෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් පරිගණකයක් ගත්තොත් මේවා විවිධාකාර මිලට තියෙන බව අපි දන්නවා. එතකොට ඒ භාණ්ඩේ නිෂ්පාදනය කිරීමේදී ඉලක්කගත කණ්ඩායම කුමක්ද කියන එක පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන තමයි ඒ භාණ්ඩේ අපි නිෂ්පාදනය කරන්න ඕනි. ඒක තමයි මේ ප්‍රශ්නේදී කියන්නේ කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද යන්නේ. දැන් උදාහරණයක් විදිහට අඩු ආදායම් ලබන අයට සුඛෝපභෝගී භාණ්ඩ අවශ්‍ය වෙන්නේ නැහෙනේ. අඩු ආදායම් ලබන අයට අවශ්‍ය වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ. එතකොට අපි නිෂ්පාදනය කිරීමේදී තෝරගන්න ඕනි සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කරනවද ඉහළ ආදායම් ලබන අයට, එහෙම නැත්නම් පහළ ආදායම් ලබන අයට අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනවද කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනවද කියලා. දැන් මගේ දරුවන්ට පැහැදිලිව තේරෙන්න ඇති අර්ථ ක්‍රමයක් තුල අපි මුහුණ දෙන ප්‍රශ්න මොනවාද කියලා. මම නැවතේ ප්‍රශ්න ටික ඔයාලට කියන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි කුමක් උපමන නිෂ්පාදනය කරන්නේද, කෙසේ නිෂ්පාදනය කරන්නේද, කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති. හරි. අපි එහෙනම් බලමු මේ පාඩමේ තියෙන තවත් අනුමාත්‍රකාවක පිළිබඳව. ආදරණීය දරුවනි, ඊළඟට ඔයාලගේ පෙළ පොතේ 71 වෙනි පිටුවේ තියෙන මේ පාඩමේ තවත් කොටසක් තමයි නිෂ්පාදන සාධක සහ ඒවාට කරන ගෙවි. නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම්. මිනිස් උවමනා ඉටු කර ගැනීමේදී විවිධ භාණ්ඩ හා සේවා යොදාගනු ලබනවා. ඒ භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් අපිට. මොනවාද? ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ විදිහට. නැවත වතාවක් මං කියන්න. ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ. දැන් අපි බලමු ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ආර්ථික භාණ්ඩයක් කියලා අපි හඳුන්වන්නේ නිෂ්පාදනයේදී යම් පිරිවයක් දැරීමට සිදු වෙනවනම්, ඒ වගේම එය පරිහරණය සඳහා මිලක් ගෙවීමට සිදුවන භාණ්ඩවලට අපි කියනවා මොකක් කියලාද? ආර්ථික භාණ්ඩ. දැන් උදාහරණයක් විදියට ආහාර. ආහාර මිලදී ගැනීමට අපිට සිද්ධ වෙනවා, ඒ සඳහා මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඇඳුම් පැනඳුම් අපිට අවශ්‍ය වෙනවා, ඒ සඳහා මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඖෂධ ලබා ගැනීමේදී අපිට යම් ආකාරයේ පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. මේ වගේ භාණ්ඩවලට අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ඊළඟට අපි බලමු ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මොනවාද කියලා. ආර්ථික නොවන භාණ්ඩ විදියට හඳුන්වනු ලබන්නේ අපට ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන භාණ්ඩවලට. අපිට ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන භාණ්ඩවලට. මොනවාද මේවා? හීරු එළිය, ජලය, වාතය, පස වගේ දේවල් අපිට ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන දේවල්. නමුත් වේ පුතේ ආර්ථික නොවන භාණ්ඩ, එහෙම නැත්නම් අපිට නොමිලේ ලැබෙන භාණ්ඩ සමහර වෙලාවට ආර්ථික භාණ්ඩ වෙන අවස්ථා තියෙනවා. ඔයාලා දැකලා ඇති ඒ මොනවාද කියලා. නේද? උදාහරණයක් විදියට අපි ගමුකෝ ජලය. ජලය අපිට නොමිලේ ලැබෙන්නේ. හැබැයි මේ ජලය බෝතල් කරපුවාම මොකද කරන්නේ? ඒ බෝතල් කළ ජලය අපි ලබා ගැනීමේදී යම් ආකාරයක මිලක් ගෙවීමට සිදු වෙනවා. තව උදාහරණයක් ගමු බලන්න. හිරු එළිය. හිරු එළිය භාවිත අපිට නොමිලේ ලැබෙන්නේ. හැබැයි හිරු එළිය භාවිතා කරලා විදුලි බලය නිපදවලා තියෙනවා. එහෙනම් මේ විදුලි බලය ලබා ගන්න අපිට මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. තව උදාහරණයක් තමයි නයිට්‍රජන් වායුව. ගබඩා කර තබා ගැනීමේදී, වාහනවලට යෙදීමේදී මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. නයිට්‍රජන් වායුවනේ අපි වාහනවලට නේද, වාහනවල රෝදවලට අපි ගහන්නේ. එතකොට ඒවට අපිට මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. හරි දුවේ පුතේ, ඔයාලා 72 පිටුව පෙරලා ගන්න. 72 පිටුව පෙරලා ගන්න. මෙහි සඳහන් වෙනවා නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම් පිළිබඳව. නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම් පිළිබඳව. දුවේ පුතේ, ප්‍රධාන නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. පොළව හා සම්බන්ධ සියලු සම්පත් භූමියට අයිති වෙනවා. එතකොට මේ භූමිය නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේදී මේ භූමියට කරන ගෙවීම අපි හඳුන්වනවා බදු කුලිය විදිහට. භූමියට කරන ගෙවීම අපි හඳුන්වනවා මොකක් කියලාද? බදු කුලිය විදිහට. ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා විවිධ පුද්ගලයන් කායික හා මානසික ශක්තිය වැය කරනවා. දැන් අපි ගත්තොත් ගොවීන්, රියදුරන්, කම්කරුවන් වගේ අය වැය කරන්නේ කායික ශක්තිය. ඒකට අපි කියනවා කායික ශ්‍රමය කියලා. ඒ වගේම ගුරුවරු, වෛද්‍යවරු වගේ අය සාපේක්ෂව වැඩිපුරව මානසික ශක්තිය වැය කරනවා. ඒකට අපි කියනවා මානසික ශ්‍රමය කියලා. එතකොට කායික ශ්‍රමයට හෝ මානසික ශ්‍රමයට හෝ ගෙවන්න ගෙවීම, එහෙම නැත්නම් මේ සඳහා ගෙවීම හඳුන්වනවා වැටුප විදිහට. එතකොට ශ්‍රමයට ගෙවන්නේ වැටුප, භූමියට ගෙවන්නේ බදු කුලිය. ඒ වගේම දුවේ පුතේ, නිෂ්පාදනය සඳහා මිනිසා විසින් යොදවා ගනු ලබන විවිධ මෙවලම්, ඒ වගේම විවිධ උපකරණ ප්‍රාග්ධනය විදිහට අපි හඳුන්වනවා. යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්, මේවා අපි හඳුන්වනවා ප්‍රාග්ධනය විදිහට. එතකොට යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි වගේ දේවල් තමයි මේකට අදාළ වෙන්නේ. මේ ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම හඳුන්වනවා පොලිය කියලා. ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම අපි හඳුන්වනවා මොකක් කියලාද? පොලිය කියලා. නිෂ්පාදන සාධක මේ විදිහට එකම ස්ථානයක තියෙන්නේ. භූමිය, තව තැනක ශ්‍රමය අපි සපේ ගන්න ඕනේ, ප්‍රාග්ධනය හොයා ගන්න ඕනේ. ඒතර මේ සියලුම දේවල් මෙහෙවීමට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. මේ නිෂ්පාදන සාධක මෙහෙවීමට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. මේ ව්‍යවසායකත්වයේ ප්‍රධාන අභිමතාර්ථය මොකද්ද? ලාභය. එහෙනම් ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකයේ සඳහා කරන ගෙවීම අපි හඳුන්වනවා ලාභය කියලා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති නිෂ්පාදන සාධක සහ ඒවාට කරන ගෙවීම. මම නැවත කියන්නම්, නිෂ්පාදන සාධක සහ ඒවාට කරන ගෙවීම් මොනවාද කියලා. භූමිය සඳහා බදු කුලිය, ශ්‍රමය සඳහා වැටුප, ප්‍රාග්ධනය සඳහා කරන ගෙවීම පොලිය, ව්‍යවසායකත්වයේ සඳහා කරන ගෙවීම ලාභය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, ආර්ථිකයක සිදුවන ක්‍රියාවලි අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ආර්ථිකයක සිදුවන ක්‍රියාවලි අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොනවාද ඒව? තමයි නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය. නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය. ඉතින් ආර්ථිකයක සම්පත් මිනිස් වමනා ඉටු කරගත හැකි ආකාරයට වෙනස් කිරීම තමයි අපි නිෂ්පාදනය කියන්නේ. මේ ආර්ථිකයක තියෙන සම්පත් මිනිස් වමනා ඉටු කරගත හැකි ආකාරයට වෙනස් කිරීමට අපි කියනවා නිෂ්පාදනය කියලා. මේ නිෂ්පාදනය මූලික වශයෙන් අංශ තුනකට අපිට දාන්න පුළුවන්. ඒ තමයි කෘෂිකාර්මික නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය සහ සේවා නිෂ්පාදනය විදිහට. කෘෂිකාර්මික නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය සහ සේවා නිෂ්පාදනය විදිහට. කෘෂිකාර්මික නිෂ්පාදන විදිහට අපිට තේ, රබර්, පොල්, වී, පළතුරු, එළවලු අපිට හඳුනා ගන්න පුළුවන්. කාර්මික නිෂ්පාදන විදිහට යන්ත්‍ර සූත්‍ර, මෝටර් රථ, ඇඟලුම් ඔය වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. සේවා නිෂ්පාදන විදිහට අධ්‍යාපනය, සෞඛ්‍ය, තැපැල්, විදුලි සංදේශ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න ආකාරය අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ විදිහට. මොනවාද පාරිභෝගික භාණ්ඩ කියන්නේ? පුද්ගලයාගේ අවශ්‍යතා, ඒ වගේම උවමනා ඉටු කර ගැනීම සඳහා යොදා ගන්නා භාණ්ඩ හා සේවා අපිට පාරිභෝගික භාණ්ඩ විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි එදිනෙදා භාවිතයට ගන්න ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, ඖෂධ වගේ දේවල් පාරිභෝගික භාණ්ඩ බවට පත් වෙනවා. අන්තර් භාණ්ඩ විදිහට හඳුනා ගන්න පුළුවන් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ අන්තර් භාණ්ඩ විදිහට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වී නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පොහොර, ඒ වගේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැව, මෙන්න මේවා අන්තර් භාණ්ඩ විදිහට හඳුනා ගන්න පුළුවන්. අන්තර් භාණ්ඩ වල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේවා නැවත නැවත ප්‍රයෝජනෙට ගන්න බෑ. දැන් අපි කියමුකෝ පොහොර එකපාරක් දැම්මා කියලා ආය අපිට ඒ පොහොර ටික ගන්න බෑනේ. මේවා නැවත නැවත යොදා ගන්න බෑ. ඊළඟට ප්‍රාග්ධන භාණ්ඩ කියන්නේ මොකද්ද බලමු. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඍජුව යොදා ගන්නා භාණ්ඩ අපි හඳුන්වනවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා. උදාහරණ විදිහට යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන වගේ දේවල් අපිට ප්‍රාග්ධන භාණ්ඩ විදිහට හඳුනා ගන්න පුළුවන්. මේකේ තියෙනවා විශේෂත්වය. මොකද්ද මේ? මේ ප්‍රාග්ධන භාණ්ඩ අපිට නැවත නැවත යොදා ගැනීමේ හැකියාව තියෙනවා. නැවත නැවත යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. පළවෙනි එක අපි කතා කරා නිෂ්පාදනය, දෙවෙනි එක බෙදා හැරීම. නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා දක්වා දීමේ ක්‍රියාවලිය අපි කියනවා බෙදා හැරීම කියලා. නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා දක්වා ලබා දීමේ ක්‍රියාවලිය අපි බෙදා හැරීම කියලා කියනවා. මේ බෙදා හැරීම ආකාර දෙකකට දක්වන්න පුළුවන්. එකක් තමයි තොග වෙළඳාම, අනිත් එක සිල්ලර වෙළඳාම. තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම. අපි සාමාන්‍යයෙන් කඩේකින් බඩු ගන්නවා නම් ඒකට අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. ඒ වගේම තොග විදියට විශාල වශයෙන් අතරමැදි වෙළඳුන්ට භාණ්ඩ ලබා දෙනවා නම් ඒකට අපි කියනවා තොග වෙළඳාම කියලා. තොග වෙළඳාම. එනේ ගෙදරකට කිරිපිටි පැකට් 100-200 අවශ්‍ය නැහැනේ නේද? හැබැයි කඩේකට ඒක අවශ්‍යයි. එහෙම නැත්නම් මේ අතරමැදි වෙළඳුන්ට ඒක අවශ්‍යයි. එතකොට ඒකට අපි කියනවා තොග වෙළඳාම කියලා. ඊළඟටයි බලමු පරිභෝජනය කියන්නේ මොකද්ද කියලා. ආර්ථිකයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා යොදාගෙන මිනිස් අවශ්‍යතා උවමනා ඉටු කර ගැනීම අපි කියනවා පරිභෝජනය කියලා. එතන මේ විදියට අවශ්‍යතා ඉටු කර ගන්නා පුද්ගලයාට අපි හඳුන්වනවා පාරිභෝගිකයා කියලා. එතකොට පුද්ගලයාගේ අවශ්‍යතා හා උවමනා ඍජුව ඉටු කර ගැනීමට දායක කරගන්නා භාණ්ඩ පාරිභෝජන භාණ්ඩ ලෙස හඳුන්වනවා. උදාහරණ විදිහට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාහන වගේ දේවල් අපිට පාරිභෝජන භාණ්ඩ විදිහට හඳුන ගන්න පුළුවන්. හරි, ආදරණීය දුවේ පුතේ, මම මේ දක්වා කරපු මේ පාඩමේ සාකච්ඡාව අනුව මම ඔයාලට ප්‍රශ්න කීපයක් ලබලා දෙනවා. ඔයාලා නැවත මේ පාඩම කියවලා ඒවට හොඳින් පිළිතුරු සපයන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. අර්ථ ක්‍රමයක් යනු කුමක්ද? අර්ථ ක්‍රමයක් යනු කුමක්ද? දෙක, හිඟකම යනු කුමක්ද? හිඟකම යනු කුමක්ද? 3. මූලික ආර්ථික ප්‍රශ්න මොනවාද? 4. නිෂ්පාදනයේදී යොදා ගන්නා ශිල්පීය ක්‍රම මොනවාද? ඊළඟට ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ සඳහා උදාහරණ දෙක බැගින් ලියන්න. ඊළඟට නිෂ්පාදන සාධක හා ඒවාට කරන ලද ගෙවීම් මොනවාද? ඊළඟට ආර්ථිකයක සිදුවන ක්‍රියාවලීන් මොනවාද? ඊළඟට නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුව කොටස් තුනකට බෙදේ ඒ මොනවාද? උදාහරණ දෙක බැගින් ලියන්න. එහෙනම් ඔයාලා මේ පාඩම නැවත වතාවක් කියවලා මේ ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු ලියන්න. මේ නිමාඩු කාලය තුල ඔයාලගේ අධ්‍යාපන කටයුතු කරේ වැඩි වැඩියෙන් නැඹුරු වෙලා හොඳින් ඒ වැඩ කටයුතු කරන්න උත්සාහ ගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත මෙවැනි පාඩමකින් අපි හමු වෙමු.
ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන ආවේ බදුල්ල විහාර මහදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යනි කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරුමෑණියන්.